දැන් මේ තාපලන්නේ විඥානයේ යන වචනය පද නිරුක්ති කිරීමේදී විකෘති ඥාන වශයෙන් හැඳින්වා හැඳින ගතිමි. එම විඥාන ඇසට රූප කනට ශබ්ද ආදී අරමුණු කර ගනිමින් චක්කු විඥාන සෝත විඥාන වශයෙන්ද දැන ගතිමි. සත්වයා ගෙව ගෙවා යන සසර ගමනේදී කය අතහැර නැවත කයකට යන විඥානයක් වේද? එසේනම් එසේ වේනම් ඉහත දැක් වූ විඥාන හා එම විඥාන අතර සමානකමක් වේද නැතහොත් වෙනසක් වේද කියලා පහදලා දෙන්න කියලා මේ විග්‍රහ කරන්නේ. දැන් මේ විකෘති ඥාන කියන වචනේ ඉස්සෙල්ලා තෝරා ගන්න ඕන. විඥානයේ මායාකාරීකුට දේශනා කළේ ලෞතරා බුදුරයන් වහන්සේ. රූපය පෙන පිළක් වාගේ, වේදනාව දිය බුබුලක් වාගේ, සංඥාව මිරිඟුවක් වාගේ, සංකාර කෙහෙල් කඳක් වාගේ, විඥාන මායාකාරීකේ මැජික් වැඩක් වාගේ. ඔය බුදුරයන් වහන්සේ පෙන්ලා දුන්න උපමා පහ පංචස්කන්ධේ. මේ විඥාන ස්කන්ධය කියන එකේ ස්වභාවය තමයි මායාවකට බුදුරයන් වහන්සේ පෙන්ලා දුන්නේ. ඒක මායාව. එනම් මේ මායාව කියලා වෙන්නේ මේක මායාවක් වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරගන්න ඕනේ. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඒක මායාවක් වෙන හැටි. අපි තේරුම් අරගෙන තියෙන නේ. එතකොට ඒක වැටහෙන්නේ. දැන් යම්කිසි දෙයක් ලෝකේ හටගත්තාම හටගෙන තියෙන දෙයක් ඇහැට පේනවා. දැන් ඇහැට පේනටයි බලන්න ඕනේ මොනවද අපි ඇහැට පේනුනේ. ඇහැට පෙනෙනවා කියන ක්‍රමයේ විශ්ලේෂණය කියලා බලන්න ඕනේ යථාර්ථය දැනගන්න. දැන් අපි රූපයක් දකිනවා. මේ රූපයක් දකිනකොට මේ රූපය ඇහැට පෙනුනා කියලා අපි කියනවා. මේ ඇහි ක්‍රියාකාරීත්වය බොහෝම සියුම්. චක්කු විඥානයක් කියන එකට ගෝචර වෙන්නේ එක රූප මාත්‍රයක් විතරයි. රූප මාත්‍ර දෙකක් එක සැරේ ගන්න බැ. ඇහි දැනීමේ පිළීමේ හැටි එහෙම එකක්. රූප මාත්‍ර එකක් ගත්තාම තත්පරයක් කෝටි ගානකට බිඳව පංගුවක් තරම් කාලයක් තුල එක රූප මාත්‍රයක් ගන්නවත් එකලම හැම තැනම කරකව කරකව රූප මාත්‍ර කෝටි ගානක් ගන්නවා තත්පරයක් යන්න ඉතින්. තත්පරයක් තුල යම්කිසි ආකාරයෙන් අපිට දැනුණ ආකාරය පේන්නේ අර කෝටි ගානක් ගත චිත්ත මාත්‍ර දැනගත්තා හඳුනාගත්තා දැනගත්තා හඳුනාගත්තා දැනගත්තා හඳුනාගත්තා ඔක්කොම මොහොතක් ගන්න අතීතයට ගියා. දැන් මාත්‍ර කොච්චර පහළ වුණාද දර්ශන මාත්‍ර කෝටි ගානක් පහළ වෙලා ඉවරයි. තත්පරයක් නැන අතුරු සැනත් තරම් ගන්න මොහොතක. ওই මොහොතක හටගත්ත ඔක්කොම මාත්‍ර ටික මතකයේ තියෙනවා. ඒ තැන තිබිච්ච මාත්‍ර ඒ තැනට මතක් කරලා සටහනක් මනස හදනවා. මනසෙන් හදාපු ගාන පස්සේ මොකද්ද ගන්නේ? මනෝ මතක සටහනක් තමයි හැඩතලයක් වශයෙන් හැදින්නේ. ඒ හැඩතලයේ තමයි අපි මම මෙහෙම දෙයක් දිහා බලපුවාම මෙහෙම රූපයක් පෙනුනා කියලා නිගමනය කළේ. එයන් නිගමනයේ කෙරුවේ මොකද්ද? තමන් විසින් ගොඩනගාගත මානසික චිත්‍රයක් මිසක් අර තිබිච්ච වස්තුව නෙමෙයි. තිබිච්ච වස්තුව තිබුණු තැඟුල. සතර මහා භූතියන්ගෙන් හටගත්ත දේවල් සතර මහා භූතියන්ගෙන් හටගත්ත දේවල් තිබිච්ච තැඟුල. ඒවා හැදින කර වෙලා යනවා. ඒක දකිනකොට අපේ හිතේ හටගන්නවා අර කියන්නා වූ අරමුණු මාත්‍ර කෝටි ගානක් හැඩතලයකට හැදිලා. ඒ හැඩතලයේ හඳුනා ගන්න මානසිකත්වයේ මානසිකාර කරලා ගන්නවා මෙන්න මෙහෙම එකක් මට දැනෙනවා. එතකොට මේ අරන් තියෙන්නේ මොකද්ද? ඇතිසේ පේන මායාවක් කිව්වේ ඕකයි. දැන් මේ චක්කු විඤ්ඤාණ වලින් මොනවද අරන් තියෙන්නේ? චක්කු විඤ්ඤාණ මාත්‍රයක් බලන්න අවිට කොහොමවත් වෙලාවක් නැහැ ආවර්ජන කන්සල් ගෙවිලා ඉවරයි. මේ මාත්‍ර පොදියා පේන හැටි තමයි අපි මේ ගන්න. දැන් අපි තුන වැලි කැට එකතු කරලා එකතු කරලා ගොඩ ගහලා තිබ්බට පස්සේ වැලි ගොඩක් පේනවා. වැලි කැට එකෙන් එක අයින් කරලා බැලුවාට පස්සේ වැලි ගොඩ එතන නැහැ. වැලි කැටින් කැටි පේනවා මිසක් වැලි ගොඩ තිබුණාද වැලි කැටි ඇතුලේ? වැලි ගොඩ වශයෙන් පිරුණේ මොකද්ද? වැලි කැට එකතු වෙච්ච නිසා පිරෙච්ච මායා දර්ශනීය තමයි පේන්නේ වැලි ගොඩ කියලා. මෙන්න මේ වගේ රූප මාත්‍රේ මාත්‍රේ ගත මානසික මට්ටම් මානසික මාත්‍ර ගොඩාක් එකතු කරලා හිටන් පිහිටපු ආකාරයේ පේන රූපේ කියලා. දැන් චක්කු විඥානේ පෙළලා තියෙන ඇත්තද මායාවද? මායාව මායාව බව දැන ගැනීම ඥානිය. හැබැයි පේන මායාව මායාවක්මයි. ගිනි පෙනෙල්ලා කරකවනකොට ගිනි රවුමක් පේනවා. ඒක මායාවක්. හැබැයි ගිනි කෙනෙල්ල කරකවන නිසායි මේ ගිනි රවුම පේන්නේ කියලා දැනගන්න පුළුවන් ඥානී. ඒ ඥානී දැනගත්තත් ගිනි පෙනෙල්ල කරකවනකොට දිහා බලා ඉන්නකොට පේන්නේ ගිනි රවුම එහෙමමයි. දැන් අපි දකිනවා ගිනි රවුම මායාවක්, මායාව බව ඥානයෙන් දකිනවා. ඥානය නෙමෙයි මායාව කිව්වේ විඥානයි. දැන් තෝරගන්න ඥානයි විඥානයි දෙකේ වෙනස. ඥානයෙන් මායාව මායාව හැටියට දකිනවා. විඥානයේ මායාව මායාව හැටියටම මායාවක් පෙන්වනවා ඇත්තක් හැටියට. මෙන්න රූපේ පේන හැටි. ඥානයෙන් දකිනවා මේ පේන්නේ ඇත්තක් නෙමෙයි කියලා. මේක මේ මායා දර්ශනයක් කියලා දකිනවා. ඒක ඥානයි. මේ පේන එක මොකද්ද? විඥානයේ ස්වභාවය. මායා දර්ශනේ. සද්දයක් අහනවා. ආනහන ශබ්දේ අපිට ඇහෙනවා කලින් ඇහුවා වාගේ. කනට එන්නේ ශබ්ද මාත්‍රයයි. ඒ ශබ්ද මාත්‍රිය ගෙවෙනකොට ඊළඟ මාත්‍රිය එනවා. දැන් අම්මා කියලා ශබ්දයක් ඇහුණා, පදයක් ඇහුණා. කොහොමද ඇහුවේ? දැන් ඇහුවා කලින්. ඔහොම උත්තරයක් දෙනවා. මොකක්ද ඇහුවේ? අම්මා කියලා. කණින්ම දැහුවේ අම්මා කියලා. ඔව් කියලා. අපි අහනවා ආයන ශබ්දේ ඇවිදilla හිටන් ඒකම අල්මයින් ශබ්දිත් ආවද? ඒකම ආයන ශබ්දිත් ආවද? නැන කොහොමද උනේ? ආයන සද්දේ ආවා. ආ හ්ම් මා ආයන සද්දේ ආවා. අල්මයින් සද්දේ නේද? ආයන සද්දේ කණේ තියෙනවද? නෙන ගෙවිලාද? මායන සද්දේ නේද? ආයන සද්දේ අල්මයින් සද්දේ කණේ තියෙනවද? නෙන ගෙවිලාද? දැන් ඔය සද්ද තුනේ එක සැරේ ආවොත් ඔයාලට තේරෙනවද කියලා හිතන් බලමු කියලා පරීක්ෂණයක් කරන්න. තුන් දෙනෙකුට කියනවා උඹ එක සැරේ ආයන්න කියපන්, ඒ විලාසෙ උඹත් අල්මයින්න කියපන්, ආයෙ සැරේ උඹ මායන්න කියපන්. තුන් දෙනා කියලා ශබ්ද තුන කරනවා එක සැරේ. මොකද්ද කිව්වේ? මොකද්ද මම දන්නේ? සද්දයක් ඇහුණා විතරයි. තෝරගන්න පුළුවන්. ආයන සද්දේ, අල්මයන් සද්දේ, වායන සද්දේ වෙන් වෙලා ආපු නිසා තෝරගත්තා අම්මා කියලා හලක් පිට වුණා කිය. ඒ අම්මා කියලා කිව්වේ. ආයන සද්දේ, අල්මයන් සද්දේ, වායන සද්දේ එක සැරේ කිව්වොත් එහෙම කවුරු හරි අම්මා කියලා වැඩ හේයි. එහෙනම් මොකද්ද වෙන්නේ? ශබ්ද මාත්‍රයක් එනවා ගෙවිනවා එනවා ගෙවිනවා එනවා ගෙවිනවා ඔච්චරයි මේ කණින් සිද්ධ වෙන්නේ. කණින් කරන්නේ ශබ්ද මාත්‍රයක් අරගන්නවා, ගන්නකොට ගෙවිල යනවා. කණින් ශබ්ද අහලා තියෙනවද කවුරුවා? ශබ්දේ නම් අහලා තියෙනවා, පදයක් අහලා තියෙනවද? ශබ්ද මාත්‍රයක් ඇහුවා මිසක් කණින් වෙන එකක් කරන්න බෑ. අන්න ඒක දිහා සුතේව සුත මාත්තා. සුතේ කියන්නේ සුත මාත්‍රයයි, ශ්‍රවණ මාත්‍රයයි, දිත්තේව දිට මාත්තා. දකින්නවා කියන්නේ දැකීම මාත්‍රයයි. දැනෙනවා. දැනෙනවා කියන්නේ මොකද්ද? ගඳක් දැනෙනවා, සුවඳක් දැනෙනවා. මොනවද මේ? බල ඉබල අරගෙන ඉබල හරි සුවඳයි. කොහොමද දැනගත්තේ? ඉමින්ද පටන් ගත්ත තැන පටන්ගෙන ඉබලා ඉවරෙනකොට කොයි තරම් වෙලාවක් ගියාද? ඒ හුලම් පාරත් එක්කලා ඒකෙ තිබිච්ච සුවඳ ආග්‍රහණය කරන අංශු ඇදී එකින් එක වැඩි වැඩි අනුපිළිවෙලෙන් ගිහිලා නම් ඉබලා ඉවරෙනකොට කාලයත් එක්කලා ගිවිලා ගිහින් අනුපිළිවෙලින් හුස්ම උඩට අදින පටන් ගත්ත වෙලාවදී තිබිච්ච ගන්ධේ වැදිලා ඉවරයි. ඊළඟ හුස්ම මාත්‍රේ උඩට ගන්නකොට ඊළඟ හුස්ම මාත්‍රේ ඒකත් වැදිලා ඉවරයි. එහෙනම් මෙහෙම ගන්ධ මාත්‍ර අරගෙන අරගෙන හදාගත්ත රෑනකට මට මෙහෙම සුවඳක් දැනුණා කිව්වා මිසක් එක මාත්‍රයකින් මිහර නාහෙන් ගත්තද? නාහෙන් සිද්ධ වුණේ මොකද්ද? අරමුණු මාත්‍රයක් ඝට්ටණය කරගන්න නාහේ ආධාර වුණා මිසක් ඊට පස්සේ ඒ ගන්ධ මාත්‍රේ කොහෙවත් නැහැ. ඒ පිළිබඳ මතක සටහන මතකයක් තිබුණා, මනසේ රැඳුණා. අන්න ඒක තමයි මතක සටහන් එකතු කරලා හදාගත්තකින් තමයි මට මෙහෙම සෝදක් දැනුණා කියලා කියන්නේ. එහෙනම් කියන මුත්තේව මුත්ත මත්තා මේ දැනීම දැනීම මාත්‍රයයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඕවා හිතන්න ගිහිලා හිටන් හිතන හිතන මාත්‍රයක් ගෙවිලා යනවා මොහොතක් ගන්න. ගෙවිලා ගෙවිලා යනකොට මොකද කරන්නේ? මනසේ තියෙන ස්වභාවයක්, මනෝද්වාරයේ තියෙන නේද, මනෝ විඥානයේ ස්වභාවයක් තියෙනවා. අතීත අනාගත වර්තමාන තුන් කාලීව එක්ස්ප්‍රස් කරලා අරමුණු කරන්න පුළුවන් තව හැකියාව. අන්නේ හැකියාවෙන් තමයි අතීතයේ ගිවිලා ගිය මාත්‍ර අරමුණු කරලා හිටන් ඒක එකට ගැට ගහලා හදාගෙන අපිට අවශ්‍ය කරන දේවල් නිගමනය කරගෙන අපි හිතන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා විඤ්ඤාණය කියලා කියන්නේ නේනම් දැනගන්නවා කියන්නේ දැනගැනීම මාත්‍රයයි. ඔයිට වඩා දෙයක් නෑ සත්වයේ. ඔයින් ඉහළ තියෙන ඔක්කොම මොකද්ද? මායා මුලාවෙන් හටගත්ත දෙයක් ඇත කියලා හිතාගෙන රැවටිලා ඊ ආස්වාදේ බලාගෙන ගොඩනගාගත්ත ලෝකෙක ආස්වාද හොදේ යන ක්‍රමයක් නිසා සත්වයා කියන්නේ ඇති දෙයක් නෙවෙයි කිව්ව ඕනෝකයි. ඇතයි කියලා පනවලා තියන්න බෑ කිව්ව ඕකට. එහෙනම් මම කියන තුරු ජීවත් වෙන සතෙක් නෑ, පුද්ගලෙක් නෑ කිව්වේ ඔන්නෝයි සිද්ධාන්තයේ. ඕක දැනගැනීම ඥාන. දැනගන්න නැතුව ඒක පිහිටීම විඥාන. දැන් විඥානයි ඥානයි දෙක තෝරගන්න ඕනේ. මොකද්ද විඥාන, මොකද්ද ඥාන? අරිහත්ත්වයට පත් උනත් දැනගත්ත ක්‍රමයක් තියෙනවා නම් දැනගත ඒ දැනගත මූල ධර්ම දැනගත්තා උදේ ඥාන. නමුත් ඇහැට වෙන්නේ කන්ට ඇහෙන විඥාන. චක්ක විඥානමයි ඇහැට එන්නේ. මොකද අවිද්‍යාවේ ප්‍රත්‍යක් වශයෙන් හටගත පෙරභවයෙන් හටගත විඥාණයෙන් මේ සංකාරයෙන් ගොඩ නැගිච්ච විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තමයි දැන් ප්‍රතිඵලෙ. එන ওই ප්‍රතිඵලෙ විඥාන වෙන්නේ ඒකෙන්. ඥාන වෙන්න බෑනේ. ඥාන නම් උපදින්නේ නැහැ. මොකක් නිසාද? ඥාන ඇත්ත දැකලා පස්සේ චන්දරාගේ නැහැ එතන. චන්දරාගේ නැත්නම් බතු උපදර උපාදානයක් නැහැ. උපාදාන නැත්නම් භවයක් නැහැ. භව නැත්නම් ජාති නැහැ. එහෙනම් ආයතනයක් කයකින් පණවන්න කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. අනේ යථාර්ථය. එන ඒ ඥානෝල හැටි. ඉතින් අනික්වා ඒකෙන් ගිහිලා මුලාසහගත වැඩවලට බැසොත් විඥාන වලින් අඥාන වලට වහිනවා. එතකොට කියනවා ඒවා අඥාන. පව් වල අඥාන. ප්‍රඥාවෙන් ඥානවන්ත වෙන්නේ ඒවා ඥාන. ওই දෙකේ මැදින් ඇවිදලා සිංහල හිටෙන විපාකේ විඥාන. මේ විඥානේ ඇවිදilla. ඔතකොනේ කියලා ජවනීටපත් වෙනකොට යථාර්ථය දැකලා ඥාන වෙලා ආිනවා. අදහස ඥාන. ඒකෙන් දකිනවා ඕක අනිත්‍යයි දුක්ඛයි නැත්තයි අසාරයි ගන්න දෙයක් නැහැ. අල්ලන්න දෙයක් නැහැ මායාව. ඒ අදහස දුන්නේ කවින්ද? ඥානෝලි. හරි වටිනානේ හරි ලස්සනනේ හරි ප්‍රියයිනේ මේක අල්ල ගන්නවා බදා ගන්නවා ගෙනියන්නවා මම කරගන්නවා වයි කරගන්න ඕනේ. ඒ ඉන්නේ මොකද්ද? අඥානෝලි. මොකෙන්ද පටන් ගත්තේ? විඥානෝලි තමයි මුල පිළි. විඥානෝලි මුල පුරලා ඥානාඥාන දෙකට බෙදලා යන ක්‍රමී. ලෝකෙ දකින්න ඕනේ. මේ සත්‍යය ගෙවගවා යන සසල ගමනේදී කය අතහැර නැවත කයකට යන විට යන විඥානයක් වෙනවාද කියලා මේ අහන්නේ. විඥාන ස්කන්ධය ඔබ තෝරා ගන්න ඕනේ ඉසෙල්ලා. නාම ගෝත්‍ර වලට ඕකයිති. විඥානේ විතරක් නෙමෙයි. පංචස්කන්ධයටම අයිති වෙනවා අතීත, අනාගත, වර්තමාන සියලු රූප. එහෙනම් පංචස්කන්ධයට අයිති වෙන රූපස්කන්ධයට අයිති වෙන අතීත රූප. කොහොද සතර මහා භූතියන් හටගත්තේ ඒවා? එහෙනම් මේ රූප කියන වචෙන් රූපස්කන්ධය කියන්නේ එකක්. සතර මහා භූත රූප කියන්නේ තව එකක්. මේ දෙක තෝරා ගන්න ඕනේ. රූපස්කන්ධයට මොනවද අයිති වෙන්නේ? පෙර සතර මහා භූතියන්ගෙන් හටගත් ඒවා තිබුණා නම් ඒවා ගෙවුණා ඒවැය මතක රූපාකාරයේ මතක සතහන රූපස්කන්ධයටයි. දැන් ක්‍රියාත්මකෙන් රූපාකාරයන් මතුවලා අරමුණු දිදී ගෙවෙනවා. අරමුණු කර කර ගන්නා වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒ අරමුණු කරපු රූපාකාරයේ වර්තමාන රූපස්කන්ධයටයි. මනෝ සතහනකින් මම මෙහෙම කළොත් මෙන්න මෙහෙම රූපාකාරයක් නිර්මාණය වෙනවා නේද කියတဲ့ අනාගතයේ දෙයක් ගැන මනසින් ගොඩනගන ගොඩනගලා හිතන් ගන්නවා ආකාරය. ඒව අනාගත රූපස්කන්ධයට අයිති. ඕවා සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා යමක් ඔය විදිහට හට ගන්නවා නම් මෙන්න මේ සියල්ල රූපස්කන්ධය. එහෙනම් අපිට පුළුවන්ද කය මරලා රූපස්කන්ධය මරන්න? මොකද රූපස්කන්ධය කිවි සතර මහා භූතද? සතර මහා භූත රූපස්කන්ධයට ආධාරක වුණා. සතර මහා භූතයන් ඇසුරින් ගොඩනැගිච්ච දේවල් රූපස්කන්ධය ගොඩනගන්න අවශ්‍ය කරන්නා මූල ධර්ම වුණා. ඒකෙන් රූපස්කන්ධය හටගත්තා. රූපස්කන්ධය මොනවද? සතර මහා භූත නිසා හටගත්තේ. සතර මහා භූත සහ සතර මහා භූත නිසා හටගත්තේ ඒවට කියනවා රූපස්කන්ධ. මේ සතර මහා භූත ගෙවිල යනවා, විදිර යනවා. ඒව පවතින්නේ නැහැ. ඒව නිසා හටගත් රූප මනසේ පවතිනවා. දැන් පුද්ගලයේ දැක්කා. නමකුත් තියාගත්තා. ඉතින් මොකක් හරි කම නැහැ. ගුණදාස ජයසේන ගුණපාල මොනවා හරි ඒ කාලේ හැටි වුණා නමක් හරි කම නැහැ. නමෙත් තියාගත්තා ළමයේ ගුණහත්. කෙනෙකුට තියාගත්තා. සතර මහා භූතයන්ගෙන් හටගත්ත ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායු ධාතුවයි, පඨවි ධාතුවකින් ධාතු හතර ක්‍රියාත්මකකින් ක්‍රියාත්මක කියන එකක් තමයි අර නම තියාගත්තේ. ඕක අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 50ක් 60ක් අවුරුදු 70ක් හරි ගිහිල්ලා කොතනකදී හරි මැරිලා යනවා. හටගෙන විදිලා විනාශේලා ගියා. දැන් ඊට පස්සේ අර ඒ විනාශේවි යන්නා වූ සතර මහා භූතයන් දිහා බලලා මනෝ සටහන රූපාකාරයක් ගත්තා. ඒව අතීත රූපස්කන්ධයටයි තිලා මනසේ විහිදියා. මනසත් එක්ක සම්බන්ධයි. ඒ රූපස්කන්ධයේ තියදී අර පුදුලා මලා ඇට කඩ ටිකක් දිරුවා නැහැ පිච්චු අලු වෙලා ගියා. දැන් හිතේ තියෙන රූපස්කන්ධය අලු කරන්න එහෙම මොනවද ගින්දලා තියෙනවද? මතකදී පුද්ගලයා ඉන්න කාලේ මොකද මතක නැතුව? ඒ අපේ අයියානේ. ඒ අපේ අක්කා අක්කානේ නංගිනේ මල්ලිනේ කවුරු හරි කමන්නේ අම්මානේ තාත්තානේ ආච්චිනේ ආතානේ. මොකද හොඳට මතකයි. ඒ රූපේට මොකද කළේ? ඇයි පිච්චුවානේ? ඉතින් උඹේ තියෙන මතකයක් තියෙනව නේද? ඕක පුච්චන්න බෑ. දැන් පුළුවන් කියයි. ඒකට මොකද කරන්නේ? ඔය මතකේ අමතක කරලා දාපන්. ඉතින් අමතක කරුවාම ඉතින් ආයි මතක කරලා තායි තියෙනවානේ. දැන් ඒක කරන්න සන්න පුළුවන්ද? නාම ගොත්තන්න ජීරති. ඒක දිරන්නේ නැහැ. මෙන්න රූපස්කන්ධය විතරක් නෙමෙයි ඉතින් ඔය රූපස්කන්ධයේ පිළිබඳ යම් කිසි දැනීමක් වැටහීමක් ආවද ඒ සියල්ල වේදනා ස්කන්ධය. ඒකත් වේදනා කියන්නේ මාත්‍රයයි. ඒක රූප මාත්‍රයක් එන වෙලාවට අරමුණු වෙන මාත්‍රිය වේදනා මාත්‍රයක් ගොඩ නැගුණා ගෙවිලා ගියා. ඒ වේදනා මාත්‍රයේ එකක් වේදනා ස්කන්ධයේ එකක්. වේදනා ස්කන්ධයට මොනවද අයිති වෙන්නේ? අතීත අනාගත වර්තමාන වන යම් කිසි විඳනයක් යම් කිසි දැනීමක් ආවනම් ඒ සියල්ලම විදපුවත් විඳිනේවත් පතු විඳින තියෙනේවත් පිළිබඳ යම් කිසි මතක සටහනක් ගොඩ නැගුණා නම් දැනීම් ස්වභාවය ගොඩ නැගුණා නම් ඒ සියල්ල කැටි කරපුවාම වේදනා ස්කන්ධය. දැන් ඉතින් මොකද කරන්නේ? ගෙඩියක් හැදිලා රිදෙනවා. දුක් වේදනා වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක පළලා සත්කමක් කළා ඔක්කොම කළා අහක් කළා කුණහ කළා බෙහෙත් දාලා දැන් රිදෙනවා. රිදෙන්නේ නැහැ. මතකද විඳ හැටි? අපෝ මතකයි. ඔය හිතෙන් අහක් කරන වේදේ වේදනාව. ඒකත් උපදේශ කළා අයින් කළා බංගු. දැන් මොකේ කරන්නද? හිතේ හටගත්ත වේදනාව. මතක් වෙන මතක් වෙන ගන්නේ මගේ ඇඟ හිරි වැටෙනවා වේදනාව විඳපු හැටි කියන. ඒක අයින් කරන්න බලන්න හිතින්. සැප වේදනාවක් වින්දා. සැප වේදනාව විඳපුවා කෑලින්නේ. මතකත් නැහැ ඒ විලා මත කියන්නේ විඳපුවා දැන් අහලකවත් නැහැ. හැබැයි විඳපු ආස්වාදය මතක දාපුවම මොකද මතක නැහැ. මතකයි. ඒක පුච්චලා දාපම පුළුවන් ද කරන්න. ලෞත්‍රා බුද්ධලයාත් මොකද කිව්වේ? යසෝදරා දේවිය ඇදිලා හිටන් දෙපා අල්ලගෙන ගොප්පැට එන්නකන් අල්ලගෙන අඬලා ඉන්නකොට අහක් කරලා එපා පපුව පැලෙයි. ඒ තරම් වේදනාවක්. ඊට සසර ගමනේ විස්තරයක් වෙන්න. කිඳුරයි කිඳුරි වෙලා අපි දෙන ඉස්සර කාලේ හිටියා. ඒ ඉන්නකොට මෙන්න මෙහෙම අපි ජීවත් වුණේ කියලා හිතමු සුන්දර ලෝකේ, කාම ලෝකේ, මනුස්ස ලෝකේ හිටියාව හිතුව හැටි වෙන්නනවා. ලෝතුරා බුදිලා මතකයි අයින් වුණාද? නෑ කාම අයින් වුණා. කාම අදහස් නෑ මොකද? නමුත් මෙහෙම අපි හිටියා. මෙහෙම වින්දා. ඒවා මතකයි. ඒ කාලේක බෝසත් කාලෙදී ඉතිරිම් පෙන්වන්න බැරුව හිටියා බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා හිටම මනුස්ස ලෝකෙ වෙච්ච අවස්ථාවක බෝසතන් වහන්සේ. ඉතින් රජ කුමාරියෙක් වෙලා ඉපදිලා හිටියා. ඉතිරිම් පේන්න බෑ. පැත්ත පලාතර ඉන්නේ. ඉතින් රජුලන්ට හරි ප්‍රශ්නයක් වුණා. ඉදිරියෙන් රජකම දෙන්නේ කොහොමද? මේ විදිහට දීලා හිටම් බෑනේ රජකම ඉතිරිය සරණ පාවා ගන්න ඕනේ. දරුවෙක් හැදින්න ඕනේ. අනාගත රජුරුවන්ට රජ දරුවෙක් හැදින්න ඕනේ. දැන් මොකද කරන්නේ? මේ රජුරුවේ උපක්‍රම සීලියෝ කෙනේ පොළොවන්න හොඳ අති දක්ෂවන වෙසඟනක් ලවා මේ බෝසත් කුමාරයාව පෙළඹෙව්වා. කාමයේ මෙච්චර සුවදයක්ද කියලා හිටන් මේක අනික් කෙවුන්ටත් හම්බ වෙනවද කියලා හිටන් අනික් තරුණිය මරන්න පටන් ගත්තලු. තරුණිය අර ගන්නවා කියලා එයාට ඕනේ කි. දැන් මේ මහ පුදුම සිද්ධි මේ මහ බෝසත්තුන්ගේ චරිතයකත් යම් යම් කාලවල තියෙන ස්වභාව. දැන් ඉතින් බුදුරණන් ලෞත්‍රා බුදුවිලා මෙයා පෙන්නවා. මට මෙහෙම කාලයක් වෙලා තියෙනවා. උගල පරිස්සම් වියල්ලා මේක මහා භයානකයි. මේ කාමී කියන එක මහා පුදුම සිද්ධියක්. යථාබෝධී ලබනකන් සත්‍යය මුලාවටපත් කරනවා මෙහෙම තැන්වල. ඉතින් බුදුරණන් වහන්සේ මෙහෙම අවස්ථා පෙන්නලා තියෙනවා. නමුත් ඒ එදා විඳපු කාමියන්ගේ ස්වභාවයේ හිතේ දවන්න බැහැ. ඒක තියෙනවා මතකේ. හැබැයි මතකේ චන්දරාගී නේ. චන්දරාගී නැති නිසා එහි ඇලුම් ගැලුම් නැහැ. මතකේ අයින් කරන්න බැහැ කාටවත්. එහෙනම් රූපස්කන්ධයේ, වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, ඔය සංඛාර ස්කන්ධයේ කිව්වෙත් ඔන්නෝ හටගත ගොඩනගාපු වැඩ පිළිවෙල. ඕකෙදි මේ සංඛාර ස්කන්ධයේ අභිසංඛාරයක් තිබුණා නම් සසර ගමන්ට හේතු වෙන එකක්. අතීතයේ අභිසංඛාර ගොඩ නැගුවා. අවිද්‍යාවෙන් යුත් වෙන දැනුත් ගොඩ නගනවා. මතු භාවීටත් ඒක ගොඩ නගන්න පුළුවන්. ගොඩ නගන සාකල් හෝ සංඛාර ස්කන්ධය හා සම්බන්ධයි. එතන මේවා පිළිබඳව යම් ඔය මායා දර්ශනයන්ගේ ස්වභාවයේ මායාවෙන් නැති දෙයක් ඇතිසේ පෙන්ලා මම එක් හිටියා. අතීතයේත් මෙහෙම ආකාරයෙන් මම එක් හිටියා. දැනුත් මම එක් ඉන්නවා. මතු ආකාරයටත් මම ඉන්න ඕනේ. මෙන්න මේ නමින් මෙන්න මේ ගෝත්‍රින් නැල මෙන්න මේ ආකාරයේ මේ හැඟීමෙන් දැනීමෙන් ඉන්න ඕන කිව්වොත් ඔහු විඥානයේ චන්දරාගයෙන් වැඳුනා. ඔන්නේ ස්කන්ධ පහ කාටවත් නැති කරන්න බෑ. ওই ස්කන්ධ පහෙන් ගොඩ නැගිලා යලි යලි ගොඩ නගන්නේ මොකක් නිසාද? ওই ස්කන්ධ පහට තියෙන චන්දරාගය නිසා. යම් දවසක යථාර්ථයේ දකින්නට චන්දරාගය දුරු වෙනවා ස්කන්ධ පහ දුරු වෙන්නේ නැහැ. ඔන්නේ ස්කන්ධ පහ විද්‍යාමානලා තියෙන්නේ මොකක් නිසාද? දැනෙන්නේ මොකක් නිසාද? අන්තිම කය තියෙන නිසා. අන්තිම ගත හිත හේවත් අර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන විපාකස්කන්ධයේ කොච්චර කාලද පවතින රහතන් වහන්සේට අවසාන චුතිය දක්වා ওই ටික තියෙන නිසා ওই ටිකේට ওই ටික උගෝචරයි. ඊ අවසාන චුතියෙන් පස්සේ පංචස්කන්ධය පිළිබඳ සම්බන්ධතාවයෙන් ගොඩනැගිලා තිබිච්ච විපාකස්කන්ධය අවසානයෙන් පස්සේ නැවතත් පංචස්කන්ධය ගැන හිතන්න පුද්ගලත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. පුද්ගලත්වයේ අවසානය. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකද නැති වුනේ? චන්දරාගයේ නැති නිසා පංචස්කන්ධයේ ගොඩනැගීම නතර වුණා. පංචස්කන්ධයක් ඉතුරුයි කියලා කියනවත් හිතනවත් නාම ගෝත්‍රයේ හිතනවත් පුද්ගලත්වයක් එතන නැහැ. ක්‍රියා ගොඩනැගුන්නේ. හැබැයි අන්නේ ඉතුරු වෙච්ච එක මොකද වෙන්නේ? තවත් ලෞත්‍රා බුදුන් වහන්සේ නමක් ඕ ආවර්ජනා කළ බලලා මට පෙර මෙන්න මෙහෙම බුදුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මෙන්න මෙහෙම නාම ගෝත්‍ර පරම්පරාවක් තිබුණ නිසා ඒක මටත් දැන් පේනවා. උන්වහන්සේ මෙහෙම හිටියා, මෙහෙම කළා, මේ හිටියේ මෙහෙමයි, පෙරුම් පිරුවේ මෙහෙමයි, පෙරුම් පුරාගෙන ඉඳලා බුදු වෙලා පිරුණා පෑ මෙන්න මෙතනින් ඒ අවසානයි. එයින් එහා උන්වහන්සේගේ නාම ගෝත්‍ර රැන් නැවත වැඩෙන්නේ නැහැ. ඒ රැන් නැති කලේ නැහැ කවුරුවා. මෙන්න මේකයි ස්කන්ධ පරම්පරාව තුළ ගినాපු ඔන්නේ නුදිරන් දිරීමක් නැති, වෙනසීමක් නැති ඔන්න ඔය කියන්නා වූ නාම ගෝත්‍රයේ දිරන්නේ නැහැ ඔය ටික තියෙනවා. ඕකවදාව සතර ගමන දුකක් ගෙන දෙන දෙයක් නෙමෙයි. දුක ගෙන දෙන්නේ මොකද්ද? එහි චන්දරාගයේ මෙදලා යලි යලි පඤ්චස්කන්ධයට හේතුකාරක වන රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩපිළ ගොඩ නැගුවොත් පඤ්චස්කන්ධයේ ගොඩ නැගි නැගි හැදි හැදි තව තවත් ඉදිරියට යනවා. එන්නේ ඒක නතර කරගන්න දුකේ නිදාස. ඔකට හොර ගන්න ඕනේ. ඉතින් සසර ගමදී යනවා කියන්නේ මොකද්ද? ඔන්නේ ස්කන්ධ පන්තකයේ ගොඩ නගනවාගෙන ඉන්න එක මිසක් අතීතයට ගියේ එක වර්තමානයේට අදින්න බෑ. අතීතයේ අරමුණු කරලා වුණා වර්තමානයේ තව හිතක් ගොඩ නගන්න පුළුවන්. ඒකත් අතීතයේ දෙනවා. ඒ දෙකම අරමුණු කරලා තවත් හිතක් ගොඩ නගන්න පුළුවන්. ගොඩ නගන මොහොතේ ඒක අතීතයේ දෙනවා. අතීතයට ගිය හිතක් රූපයක් හෝ වේදනාවක් සංඥා සංකාර විඥාන කියන එක මාත්‍රියක්වත් ඉස්සරහට අදින්න කිසිම සමතෙක් නැහැ. ඒක ගියා ගියාමයි. ඔන්නම් ඒ අනුසාරයෙන් තව තව ගොඩනගගෙන යා වැඩපිළිවෙලක් තියෙනවා. ඒකෙන් සත්වයේ ගොඩනැගි නැගි පේනවා. ඔන්න ඔය ගොඩනැගි යම් දවසක නතර වුණාද සත්වත්වයේ විද්‍යාමානත්වයේ ඉවරයි දුකෙන් නිදා. ඔකයි ස්වභාවය. නොක තෝරා ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ ගමන යනවා අපි ඉන්නේ. අපි ඉතින් එතනම බැඳිලා අපිම නිර්මාණය කරනවා. ඒක යලි බලන්න පුද්ගලත්වය. ඒක තමයි ඇසක් කන දිවල් නාසය ශරීරයක් මනක් නිපදවන්නේ. නිපදවන ශක්තිය නිපදවලා තිබ්බට පස්සේ ශක්තිය ඉබන්දක් නිපදවලා ආයතරයක් මුණ ගැසලා දෙනවා. ආයිත් අපි ඒකේ ඉලිරහිටන් ආයි දිරියට ශක්තිය ගොඩනගනවා. ගොඩනගලා මැරිලා ගියත් අර කර්ම ශක්තිය උපදන්නේ ආයිත් ඉදිරියට පුද්ගලත්වයක් මෙහෙයලා ගොඩනගලා දෙනවා. ඕකට කියනවා සතර ගමනක උපතින් උපතර පටිසන්ධියලා උප්පත්තියලා එන ක්‍රමවේදී. අපිට උඩට සාකච්ඡා කරන්නේ තවත් හුඟා ප්‍රශ්න නම් තියෙනවා. ඉතින් එකින් එකට මේවා ලැබිච්ච අවස්ථාවක අරගෙන තේරුම් ගන්න මේ හැම එකකින්ම තේරුම් ගන්න මේ කොච්චර ඇහුවත් මේක අහහ රස විදින්න එකක් නෙමෙයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් ඇත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත ගොඩේ මිසක් නිත්‍ය සුඛ අත්ත ගොඩේ එකක්වත් නැහැ මාත්‍රයක්වත්. පැවැත්ම ස්වභාවය ඕකයි. ඉතින් පැවැත්ම ස්වභාවය තුලින් දුකකට හේතු වෙන අවදියක් අසාරදියක් ගොඩනගලා ඒකේ රස්තියාදු කරනවා දුක වේදනා මිසක් තව පැවැත්ම සැනසුමක් ගොඩනගන ලෝකයක් නැහැ කියන යථාධර්මයේ තේරුම් ගත්තාම ඒකෙන් මිදිලා හිටන් දුකෙන් නිදහස් වීමෙන් සියලු දුක් නිදහස් කියලා දැනගත්තාම ආයිසරයක් නැවත පැවැත්මේ සම්බන්ධයක් නැහැ. සියලු දුකෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකයි. ඒක තමයි මේ බුද්ධාගමේ පරමාර්ථය. එතනපත් වෙලා දුකෙන් නිදහස් වෙන අදිස්ථාන කරගන්න අප්‍රමාදව සෑම සිද්ද වෙනාට යහපතක් වේවා.